ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sps.com.au/සිංහලීස්.
දැන්නේමනම් අපි ශ්‍රී ලංකාවේ තත්ත්වෙත්ති පිළිබඳව කතාබහකන අපේ විශේෂාංගය සතියේ ශ්‍රී ලාංකීය පුවත්විමසුමයි මෙහෙමනම් මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ අද සඳුදා දවසේ. දැන් මීට කලින් විකාශනය වුණු අපේ වැඩසටහනේ විශේෂාංග හරහා මේ වෙනකොට සමස්ත ලෝකීයම අවධානයට ලක් වෙලා තියෙන යුක්‍රේන රුසියා අර්බුදය සම්බන්ධව වන තොරතුරු අපි අරගෙන ආවා. මේ වෙනකොට තියෙන යුක්‍රේනයේ පැත්තෙන් අහන්නට තියෙන අලුත්ම තොරතුරු, ඒ වගේම ඔස්ට්‍රේලියාව ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳව අපි කතා බහ කළා. ඒ වගේම ඔබට මතක් කරන්න කැමති යුක්‍රේන රුසියා මේ අර්බුදයට රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම සඳහා ඔස්ට්‍රේලියාව ඉදිරිපත් වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට යම් කිසි වූ සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් තියෙනවා රුසියාව පැත්තෙන් කියන කාරණාව සම්බන්ධව මේ වෙනකොට දැඩි අවධානයක් තියෙන ඔස්ට්‍රේලියානු රජය පැත්තෙන්. ඉතින් ඒ සම්බන්ධව වන තොරතුරු අපි තවත් සුළු මොහොතකින් අනතුරු අපගේ වෙබ් අඩවියට ඇතුළත් කරනවා වෙබ් ලිපියක් ආකාරයට. ඔබ ඒ සම්බන්ධයෙනුත් දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේවි. පිවිසෙන් අපගේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhala. හොඳයි, එහෙනම් ලංකා පැත්තට හැරෙමු. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානම් ඉස්සිරිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබදාසනක් මනෝජ්.
අයිබෝවන් සුබදාසනක් දිනලුක්ෂි.
යුක්‍රේන අර්බුදයේ පැත්තේ ශ්‍රී ලංකාවට තියෙන බලපෑම කොහොමද කියන කාරණාව පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු. අපි දන්නවා ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය විදේශ අමාත්‍යාංශය කටයුතු කරමින් හිටියා කියලා පසුගිය දින කිහිපය තුළදී තොරතුරු වාර්තා වුණා. ඒ වගේම යුක්‍රේන ජාතිකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා. ඉතින් සංචාරක කර්මාන්තයටත් මේ දැඩිව බලපාන තත්වයක්. මොනවද ඒ කාරණා සම්බන්ධයෙන් ලංකාවෙන් මේ වෙනකොට අපිට අහන්නට ලැබෙන අලුත්ම තොරතුරු?
ඔදිලුක්ෂී, ලංකාවේ 65 දිනක් විතර යුක්‍රේනයේ ඉන්නවා. 14 දිනක් ළමයි, 8 දිනක් මේ වෙනකොටත් යුක්‍රේනයෙන් අයින් වෙලා තියෙනවා. තවත් දෙන්නෙක් අද පිට වෙන්න සූදානම්ින් ඉන්නවා. නමුත් ගුවන් ගමන් නිසා ඒක කොයි ආකාරයෙන් සිද්ධ වෙයි කියලා ගැටලු පැනනගිලා තියෙනවා. කොමනත් 4 දිනක් විතර යුක්‍රේනයේ ඉන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ළමයි අරුණට පස්සේ ඉතුරු 51 දෙනා දිග කාලයක් යුක්‍රේනයේ ඉන්න අය. තුර්කියේ අන්කාරාවල තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදෙස් පරිදි ඔවුන්ව ගෙන්නා ගන්න කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. අනෙක් කාරණය, සංචාරකයන් 4000ක් විතර යුක්‍රේනයේ ඉඳලා ආපු අය දැන් යුක්‍රේන අර්බුදය නිසා ලංකාවේ හිර වෙලා ඉන්නවා. ඊ වෙනකොට වාර්තා වුණා ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කරන්න තීරණය කරලා තියෙනවා, ඔවුන්ට මේ වෙලාවේ රටට යන්න බැරි නිසා කියලා. කොමනත් ආර්ථිකමය වශයෙන් බැලුවොත් යුක්‍රේනයයි රුසියාවයි ලංකාවේ ආර්ථිකයට ටිකක් වැඩිපුර ඍජුව සම්බන්ධ වෙන රටවල් දෙකක්. මේ අවුරුද්දේ 3 වැඩිම සංචාරකයින් ඇවිල්ලා ඉන්නේ ලංකාවට යුක්‍රේනයේ. ඔබට මතකයි කොවිඩ් අර්බුදයේ මැද්දෙ සංචාරක ක්ෂේත්‍රයේ පණ ගන්වන්න ආයිත් සංචාරකයින් ලංකාවට අරගෙන ආවෙත් යුක්‍රේනයෙන්. එහෙනම් බැලුවොත් ආර්ථිකමය වශයෙන් යම් බලපෑමක් තියෙනවා. රුසියාව ලංකාව තේ අපනයනය කරන ප්‍රධාන රටක්. ලෝකේ රටවලුත් සම්බාධක පනවල තියෙන වෙලාවක මුදල් හුවමාරු වෙන කාරණා එක්ක ලංකාවෙන් රුසියාවට තේ අපනයනය කරත් මුදල් ලබා ගැනීමේ ගැටලු තියෙන්න පුළුවන්. විශේෂයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්න ලංකාවට ලෝකේ පනවපු සම්බාධක රුසියාවටත් අපනයනය කරන රටක් විදිහට ටිකක් වැඩිපුර බලපාවි කියලා සඳහන් වෙනවා. ඇස්බස්ටස් රුසියාවෙන් ලංකාවට ආනයනය කරනවා. ඒත් එක්කම යුක්‍රේනයේ පැත්තෙන් බැලුවොතින් ඔවුන් බාර්ලි තිරිඟු වගේ දේවල් අපනයනය කරන රටක්. ඉතින් එවැනි කාරණා පැත්තෙන් ලංකාවටත් යම් අවාසියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. ඉතින් පැති කීපයකින් සංචාරක ක්ෂේත්‍රය, ආනයන අපනයනය, අනෙක් පැත්තෙන් යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයෝ මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා මේ ප්‍රධාන වෙලාවේ. තාම දින 5ක් විතරක් ගත වෙලා තියෙන තත්වයක් ඇතුළේ.
මේලඟට අපි අවධානයට ලක් කරමු පසුගිය සතියේ පැවැත්වුණු කැබිනට් රැස්වීම් දෙකක් පිළිබඳව. දැන් සාමාන්‍යයෙන් මනෝජ් අපි දනවස් මේ කැබිනට් රැස්වීම් එකයි පැවැත්වෙන්නේ මේ සතියකට වතාවක්. නමුත් මේ දෙකක් පැවැත්වුණා. ඉනුත් මේ දෙවන කැබිනට් රැස්වීම ටිකක් විශේෂයි. මොකද මේ වෙනකොට ශ්‍රී ලංකාව දෙවන්ත මේ තෙල් අර්බුදයකට මුහුණ පාලා සිටිනවා. ඒ වගේම ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ සම්බන්ධව විශේෂිත සාකච්ඡා මේ දෙවන කැබිනට් රැස්වීමේදී පැවැත්වුණා කියලායි තොරතුරු වාර්තා වන්නේ. එතනදී ගත්ත තීන්දුව තීරණ සහ සිදුවුණු සාකච්ඡා කොහොමද?
ඔව් පළවෙනි සාමාන්‍ය කැබිනට් රැස්වීමේදීත් මේ තෙල් සම්බන්ධයෙන් අර්බුදයේ සාකච්ඡා වෙලා තියෙනවා. තෙල් වලට තියෙන ප්‍රශ්නේ ඩොලර්ම තමයි. ඩීසල් සහ පෙට්‍රල් නැව් ලංකාව ආශ්‍රිත මුහුද ප්‍රදේශයට ආවත් ඒවා ක්ලියර් කරගන්න ගොඩ බාන්න ඩොලර් නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක වෙනම සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා පෞද්ගලික අඟාරුවාද වෙනම කැබිනට් රැස්වීමක් තිබුණා. මෙතනට මහා බැංකුවේ සහ මුදල් අමාත්‍ය ශින්ද දාරිනුත් කැඳවලා තිබුණා. දැනටත් ඩීසල් ප්‍රශ්නයක් තියෙනවා. ඩීසල් ප්‍රශ්නයක් කිව්වම ප්‍රවාහණයට ඒක බලපානවා, විදුලිය නිෂ්පාදනයට බලපානවා. සල්ලි නැති එක තෙල් ගොඩට ගන්න ප්‍රශ්නයක්, තෙල් නැති වුණාට පස්සේ විදුලිය නැති එක ප්‍රශ්නයක්. ඉතින් මේ නිසා තමයි මේ ගැන වැඩිපුර සාකච්ඡා කරලා තියෙන්නේ. දැනටත් ටොන් 37,500ක ලොකු ඩීසල් නැවක් තිබුණා. ඒක නිදහස් කරගන්න ඩොලර් නැති නිසා ඒ වෙලාවෙම මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා කිව්වට පස්සේ ඒ වෙලාවෙම නිහත් වෙලා තෙල් ගොඩ බාන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේකට විකල්ප යෝජනා මොනවද කියලා මහා බැංකුව අධිපතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දා ආර්ථිකය කඩා නොවැටි තියාගන්න, විශේෂයෙන් ප්‍රධාන බැංකු දෙක, ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක කඩා නොවැටි තියාගන්න, තෙල් වලට ඩොලර් දීලා මේක බලපාන තත්ත්වයකට නොඑන්න ඔහු යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිබුණා. රාජ්‍ය බැංකු දෙකෙන් ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් ණය ලබා දෙන්න බැරි බවත් ඔවුන් මේ මහා බැංකු අධිපතිවරයාගේ පැත්තින් කියලා තිබුණා. ඒ හින්දා තෙල් භාවිතය අඩු කරන්න යෝජනාවලියක් ඔහු ඉදිරිපත් කරලා තිබුණා. රජයේ ආයතනවල සතියකට වැඩ කරන දින ගණන 4ක් කරන්න, උදේ 7:00 ඉඳලා මේ වැඩ කරන දවස් 4, හවස 5:00 විතර වෙනකන් සේවයේ සපයන රාජ්‍ය ආයතන, පෞද්ගලික වාහන පරිහරණය අඩු කරන්න, පොදු ප්‍රවාහනයට යොමු කරන්න, මේ වගේ යෝජනා කිහිපයක් මාධ්‍ය හරහා කැම්පේන් එකක් කරලා ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන්න, ඒත් එක්කම අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා කරන්න, ඒවායේ ණය කරන බදු ප්‍රමාණය වැඩි කරන්න, මේ වගේ යෝජනා කිහිපයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විශේෂ රැස්වීම තිබුණේ තෙල් සම්බන්ධයෙන් අර්බුදයට. තෙල් අර්බුදයට හේතුව ඩොලර් නැතිකම, කොමුණා ඩීසල් නැති වුණොතින් කර්මාන්ත දුව ගන්න, ප්‍රවාහනය පවත්ව ගන්න, විදුලිය නිෂ්පාදනය කරගන්න, මේ සියලු අංශයෙන් ගැටලු තියෙන නිසා විශේෂ අවධානයක් ගෙවුණු සතියේ තෙල් සම්බන්ධයෙන් මතුවලා තිබුණා. දෙවනි කැබිනට් රැස්වීමකුත් පැවැත්වුවා තෙල් අර්බුදය පිළිබඳව සාකච්ඡා කරලා තාවකාලික සිදුවක් වරගන්න.
අපි දන්නවා ලෝකයේ ප්‍රධානතම මාධ්‍ය ශ්‍රී ලංකාවේ මේ ඩොලර් අර්බුදයේ තෙල් ප්‍රශ්නය පිළිබඳව විවිධ විදිහට ප්‍රවෘත්ති වාර්තා කරමින් සිටිනවා. මම ඔබෙන් දැනගන්න කැමති මනෝජ්, දැන් තියෙන තත්ත්වය අනුව දවස් කීයකට විතර වගේ සෑහෙන තෙල් ප්‍රමාණයක්ද රට තුල තියෙන්නේ?
ඔව්, ඩීසල් නම් එක නැවක් ගොඩ බෑවට පස්සේ දින 7ක විතර ප්‍රමාණයක් තමයි මෙට්‍රික් ටන් 37,500ක ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ. නමුත් පෙට්‍රල් නම් දින 10කට විතර ප්‍රමාණවත් වෙන පරිදි තියෙනවා කියලා රජයේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා. ඉතින් ඕක තමයි ධාරිතාව සම්බන්ධයෙන් ප්‍රශ්නේ. හැබැයි අවට මුහුදේ තියෙන නැව් ටික ක්ලියර් කරගන්නත් ඩොලර් ලබා දෙන්න බැරි එක තමයි ප්‍රශ්නෙල තිබුණේ. දැන් කැබිනට් රැස්වීම ගන්න කොටත් ඒක ගොඩ බා ගන්න බැරි ප්‍රශ්නේ තිබුණේ. හැබැයි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාට පස්සේ ඩොලර් නිකුත් කරා. ඒ වෙලාවෙම තිබුණු ඩීසල් ටික ගොඩ බා ගන්න, ඒ වෙලාවෙම ඒ නැව ක්ලියර් කරගන්න කටයුතු කරලා තිබුණා.
දැන් තවත් අවධානයක් යොමු වෙනවා මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ක්‍රියාකාරීත්වය පිළිබඳව. අපි දිගින් දිගටම මේ හවුල්කාර පක්ෂවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව විවිධ තොරතුරු වාර්තා කරමින් ඉන්නේ. මේ සතිය වෙනකොටත් තවත් අලුත් තොරතුරක් තියෙනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එකතු වෙලා මේ විශේෂ විකල්ප යෝජනාවලියක් ජනගත කරන්නට සූදානමින් සිටිනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. අපි මීට කලින් කතා බහ කළානේ මනෝජ්, අර ඔවුන්ගේ විකල්ප යෝජනාවලියක් ඔවුන් මේ රජයට ඉදිරිපත් කළා කියලා. එතනදී රජයේ ලැබුණු ප්‍රතිචාර සහ එතකොට දැන් මේ සිදු කරපු අලුත් සාකච්ඡාව හරහා මොනවද ඔවුන් ගත්තේ තීන්දුව තීරණ කියලාත් දැනගන්න කැමතියි මේ ළඟට.
ඔව්, ඔබට මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාර්ග සභාව රැස් වෙච්ච වෙලාවේ ආණ්ඩුවට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් පිළිබඳව යෝජනා කරා. ඒත් එක්කම සෙසු ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂත් මේ වෙලාවේ ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා කිව්වා. මොවුන් කණ්ඩායම් සියල්ලම එකතු වෙලා ලබන දෙවෙනිදා, මාර්තු දෙවෙනිදා මේක ජනගත කරන්න සූදානමින් ඉන්නවා. ඒ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට එකඟ වෙන්න කලින් විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවුරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂ, මේ වගේ පක්ෂ 11ම යම් කතිකාවතක හිටියා. ඔවුන් පහුගිය 23 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමු වුණා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ගේ නිල නිවසේ. ඉතින් ඒ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එකඟ වෙලා තියෙනවා මේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න. එතකොට මේ ඔක්කොම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ විකල්පයක් විදියට ආණ්ඩුවට මේ වෙලාවේ යෝජනාවක් කරන්න යනවා. මේ වෙලාවේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මොනවද ක්‍රියාත්මක කරන්න ඕන විකල්ප යෝජනාවලි කියලා දෙවෙනිදා එතකොට මේකේ ලිදක් වන්න නියමිතයි. ඒ අවස්ථාවට ආණ්ඩුවේ සියලු පක්ෂ ඔය විමල් වීරවංශ මහත්මයාලා ගම්මන් පිළ වාසුදේව අමාත්‍යවරුන් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මේ වැඩපිළිවෙල ඉදක්වන්න දැන් සූදානම් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන හිට ප්‍රජනාධිපතිවරයා හම්බ වෙච්ච රැස්වීමේදී මොවුන්ගේ මේ විකල්ප යෝජනාවලියට සහාය දෙන්න එකඟ වීමත් එක්ක
SPS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sps.com.au/sinhalese
සතිය ශ්‍රී ලංකීය පුවත් විමසුමෙන් මම ඊළඟට සාකච්ඡා කරන්නට කැමති මේ ආණ්ඩුව ඇතුළෙම තියෙන ගැටුම් පිළිබඳව. දැන් ආණ්ඩුවත් හවුල්කාර පක්ෂත් අතර යම් ඝට්ටනයක් තියෙනවා එක්තරා විදිහකට. ඒ අතරතුරේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ යම් යම් ක්‍රියාකලාප හේතුවෙන් ආණ්ඩුව තුළින්ම මතුවන විරෝධතාවක් තියෙනවා. ළඟදීම ඇති වුණු විරෝධතාව තමයි නිමල් ලංසා සම්බන්ධව ඇති වුණු විරෝධතාව. දැන් මෙහිදී අපි දැක්ක ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂිත ප්‍රකාශයක් කරනවා. ඊට අමතරව අපි සමාජ මාධ්‍ය හරහා දැක්ක මේ ඔහුගේ අමාත්‍ය ධූරය හා සම්බන්ධව වන ගැටෙන යම් යම් කොමිස් සම්බන්ධව ඔහුට එල්ලවන චෝදනා පිළිබඳව. දැන් මේ සියලුම කාරණාවල අපි යාවත් කාලීන තොරතුරු ලබා ගනිමු මනෝජ් කෙන් මීළඟට. මනෝජ්, මොනවද අපිට තියෙන තොරතුරු මේ සම්බන්ධව?
ඔන්න මහමාර්ග රාජ්‍ය අමතිවරයා විදිහට නිමල් ලංසා මන්ත්‍රීවරයා එමෙතන රාජ්‍ය අමතිවරයා කටයුතු කරනවා. ඔවුන්ගේම කණ්ඩායමේ සරත් නිශාන්ත රාජ්‍ය අමතිවරයා නිකුත් කරපු හඬපටයක් එක්ක, ඒත් එක්කම ඔහු අමාත්‍යංශයේ ලේකම් එක්ක වැඩ කරන්න බෑ කියලා අමාත්‍යංශයේ දාලා පෞද්ගලික කාර්ය මණ්ඩලයට එක්ක එළියට එමත් එක්ක ටිකක් ආందోళනයක් ඇති වුණා. ආණ්ඩුව ඇතුළෙම මේක ගැටුමක් කියලා අපි පහුගිය සතියේ මේ වැඩසටහනින් මේ පිළිබඳව කිව්වා. එතකොට ඔහු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරා. මේ ප්‍රකාශයේදී ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන හිටියේ ආණ්ඩුව වැඩපිළිවෙල විවේචනය කරයි කියලා. එහෙම වුණා නම් ඒවට ප්‍රතිචාර දක්වන්නත් ආණ්ඩුවේ මැතිඅමතිවරු පිරිසක් සූදානම්ින් හිටියා කියලා වාර්තා වෙනවා. කොහොම වුණත් ලංසා රාජ්‍යමතිවරයා ආණ්ඩුවට ගහන්න ගියේ නෑ මේ විශේෂ ප්‍රකාශයේදී. ඔහු කරුණු හතරක් ගැන ජනාධිපතිවරයාට විශේ෷ ලිපියක් යොමු කරා කියලා පාර්ලිමේන්තුවේදී කිව්වා. මාධ්‍යවේදීන්ුත් ඇහුවා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ජනාධිපතිතුමාට යවපු ලිපිය මොනවද තිබුණේ කියලා. ඒක ජනාධිපතිවරයාට යවපු ලියුමනේ කියලා ඔහු ඇඟ බේරගත්තා. නමුත් මොනවද තියෙන්නේ කියලා කිව්වේ නැහැ. ඊට පස්සේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානක් වේල් පාර්ලිමේන්තුවේදී තිබුණා. මේ රැස්වීමටත් නිමල් ලංස රාජ්‍යමතිවරයා ආවා. ඔහු පොඩි වෙලාවයි හිටියේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශය ගැනත් එතරදී අවධානය යොමු කළ කෙනෙක්. කොහොම වුණත් ආණ්ඩුවට පහර ගහපු නැති නිසා ඔහු සරත් නිශාන්ත රාජ්‍යමතිවරයාට යම් ප්‍රහාරයක් එල්ල කළා. ඒ අරින්න ආණ්ඩුවට ගහන්න ගියේ නැහැ. එහෙනම් ආණ්ඩුවෙනුත් ලොකුවට ප්‍රතිචාරයක් ඔහුට හම්බුනේ නැහැ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට සනත් නිශාන්ත රාජ්‍ය මාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ලොබීදී හම්බ වෙලා තියෙනවා. ඒතර ජෝනිකන් හරින් මන්ත්‍රීවරයා අහලා තියෙනවා අපි නම් හිතුවේ ලංසට හොදට දෙයි කියලා. නමුත් ඕගොල්ලෝ මුකුත් කරේ නෑනේ කියලා. කොහොම වුණත් එතනටත් සනත් නිශාන්ත රාජ්‍ය මාත්‍යවරයා හිනා වෙලා ප්‍රතිචාර දක්වනවා මිසක් ප්‍රසිද්ධිය ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා තිබුණේ නෑ. ඊට පස්සේ ආරංචි වෙනවා නිමල් ලංස රාජ්‍ය මාත්‍යවරයා ටික කාලෙකට විදේශ ගත වෙන්න සැලසුමක් තියෙනවා කියලා. අගමැතිතුමාට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හම්බෙච්ච අවස්ථාවේදී ඔහු කතා කරලා තිබුණා. ඒදී අගමැතිතුමත් ඔයා ගහගන්න යන්න එපා, මං හම්බන්තොට වැඩ කරන කොටත් ඔහු ප්‍රශ්නාව කලබල වෙන්න එපා කියලා ලංස රාජ්‍ය මැතිවරයාට උපදෙස් දීලා තියෙනවා. ඊට පස්සේ මුදල් ඇමැතිතුමා වැසිරු රාජපක්ෂ ඇමැතිවරයාත් හම්බුණාට පස්සේ මොකද්ද ප්‍රශ්නේ කියලා අහලා තියෙනවා. එතකොට රාජ්‍ය මැතිවරයා මේ ප්‍රශ්න මුදල් ඇමැතිවරයාට කියලා තියෙනවා. ඔයා කලබල වෙන්න එපා, මම නෙවෙයි මුදල් දෙන්නේ, අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රශ්නයක් මොනහරි තීරණ එකක් මම බලන්නම් කියලා මුදල් ඇමතිවරයා පොරොන්දු වෙලා තියෙනවා. කොමුණත් නිමල් ලංස රාජ්‍ය ඇමතිවරයා ටික කාලයකට රටින් පිට වෙන්න සූදානම්ක් වෙනවා කියලත් වාර්තා වෙනවා. ආණ්ඩුව ඇතුලේ සාකච්ඡා වෙලා තියෙනවා. ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාත් එක්ක ළඟින් වැඩ කරන්න, ඔහු එක කතා බහ කරලා වැඩ කරන්න පුළුවන්. ලොහාන් රත්නත්ති වගේ කෙනෙක් මහාමාර්ග රාජ්‍ය අමාත්‍යංශයට පත් කරා නම් හොඳයි කියලා. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුලේ මේක තියෙන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී නිමල් ලංස රාජ්‍ය ඇමතිවරයා ආණ්ඩුවට විවේචනයක් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ හිටියත් ඔහු එහෙම කරේ නෑ. රාජ්‍ය ඇමතිවරයා ලංස රාජ්‍ය ඇමතිවරයා ජනාධිපතිතුමාට ලිපිය යවුවා. ජනාධිපතිතුමා තමයි මේකට උත්තරය දෙන්න ඕන කියලා කාරණේ තමයි විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී මතු කරේ.
අද අපේ සාකච්ඡාව අවසන් කරන්නට මම කැමති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වෙනි සැසිවාරයේ පිළිබඳව අවධානය යොමු කරමින් අදින් නිල වශයෙන් ආරම්භ වෙන අප්‍රේල් මාසයේ පළවෙනිදා දක්වා මේ වසර සඳහා වන පළවෙනි සැසිය පැවැත්වෙනවා. හැමදාම ඉතින් සැසි තියෙනකොට ශ්‍රී ලංකාව පිළිබඳව අවධානයක් තියෙනවා. ඉතින් මෙවරත් මහකොමසාරිස්වරිය යම් ප්‍රකාශයක් නිකුත් කරන්නටත් නියමිත වෙලා තිබුණා. ඒ සම්බන්ධව යම් අදහස් දැක්වීමකුත් කළා තිබුණා. අපි කැමති ඔබෙන් සවිස්තරව තොරතුරු දැනගන්න මහකොමසාරිස්වරියගේ අදහසුනේ මොකක්ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැකීම සම්බන්ධව, ඒ වගේම විශේෂයෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලොකු අවධානයක් තිබුණා. ඒ සම්බන්ධව ඇය දක්වලා තිබුණ අදහස් මොන වගේද කියලා දැනගන්න. ඒ වගේම මනෝජ් දැනගන්න කැමති ශ්‍රී ලංකාවේ මොන වගේ ක්‍රියාවලියක්ද පැවැත්ුනේ මේ සැසියට සමගාමීව කියලා තොරතුරු දැනගන්න කැමති.
ඔව්, දැන් 49 වෙනි සතිවාරයේ අද පටන් ගන්නවා අප්‍රේල් පළවෙනි වෙනකම් තියෙනවා. ලංකාව 3 වෙනිදා තමයි ඔබ ලංකාව සම්බන්ධයෙන් ඇහුවා. 3 වෙනිදා ශ්‍රී ලංකාව ගැන අන්තර්ක්‍රියාකාරී සංවාදයක් පවත්වන්න නියමිත වෙලා තියෙනවා. GLP රිස් විදේශ ඇමතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් යනවා. ඔහු නායකත්වය ලබා දෙන්නේ විදේශ අමාත්‍යවරයා. මේ අන්තර්ක්‍රියාකාරී සංවාදය අමතරව 3 වෙනිදා ඔහු විදේශ ඇමතිවරයා GLP රිස් විදේශ ඇමතිවරයා එතකව මිෂෙල් බැච්ලේ මානව හිමිකම් මහකොමසාරිස්වරියත් මේ සංචාරය අතර තුළ ඇය ඇතුළු කීප දෙනෙක් හම්බ වෙන්නත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විදේශ අමාත්‍යවරයා සූදානමක් තියෙනවා. දැන් පහුගිය අවුරුද්දක් විතර කාලය ඇතුළේ ලංකාවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් යම් ඇගයීමක් කරලා තිබුණා මානව හිමිකම් මහකොමසාරිස්වරිය. ලංකාව මෑතකදී ගත්ත ප්‍රතිසංස්කරණ යම් විදිහකට පිළිගන්නවා. ඒ වුණත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාවක් පේන්න තියෙනවා කියලා ඇය සඳහන් කරලා තිබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් එක්ක යම් විදිහකට ලඟින් ලක් රජය කටයුතු කරන්න දක්වන කැමැත්ත ඇය ඇගීමට ලක් කරලා තිබුණා. ජාත්‍යන්තර මානව හිමිකම් සාක්ෂාත් කරගන්න නීතිමය ආයතනික මට්ටමෙන් ඒත් එක්කම ආරක්ෂක ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවදුරටත් අවශ්‍යයි කියලා ඇය සඳහන් කරලා තිබුණා. ලංකාව ඔබ දැක්ක පෞගි දිනවල ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට එහෙම සංශෝධන අරගෙන එන්න සූදානමක් තියෙනවා. මේ සංශෝධන කිරීමේ කෙටුම්පත ගැන යම් විදිහකට ආරම්භක පියවරක් අරගෙන තියෙනවා කියලා ඇය සඳහන් කරලා තිබුණා. කොමුණත් මේ රැඳවියන් ඉන්න ස්ථාන අත්අඩංගුවට අරගෙන තියෙන නිරීක්ෂණය කරන්න මහේස් රත්බලතල ඉහළ නංවපු එක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳවුවන්ගේ නඩු විභාග කඩිනම් කරන්න ගත්තු පියවර, ඒ පිළිබඳ යම් ඇගීමක් කරලා තියෙනවා. කොමුණත් අපි දැක්කා එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඥානසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් කණ්ඩායම් පත්කිරීම පිළිබඳව එතරම් ඇගේ ප්‍රසාදයක් නැති බවය සඳහන් කරලා තියෙනවා. මේ ආදී කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් ඇගේ ප්‍රකාශය නිකුත් කරලා තියෙනවා. අපි බලමු 3 වෙනිදා විදේශ ඇමතිවරයා දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා ඇගේ ප්‍රකාශයට. ලංකාව ඇතුළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා විරෝධතාවයක නිරත වුණා. මහවැලි වනජීවී පුරාවිද්‍යා මේවටයි ඉඩම් බව කියලා උතුරෝ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගනිමින් ඉන්නවා කියලා දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෞගේ 24 වෙනිදා ජනාධිපති කාර්යාලයේ ඉස්සරහා විරෝධතාවයකට නිරතුල හිටිය උන්කුවේ ජනාධිපතිතුමා හම්බෙල මේ ගැන කියන්න ඕන කියලා. නමුත් ජනාධිපතිතුමා එතන ඉඳලා තිබුණේ නැහැ. දා ඔහු ජනාධිපති මාධ්‍යංශයක් ප්‍රකාශයක් නිකුත් කරලා කිව්වා කලින් දාගත්තු වැඩකට එතුමා ගියා. නමුත් අගමැතිතුමා හම්බ වෙන්න අවස්ථාව දීලා තියෙද්දි තමයි ජනාධිපති කාර්යාලය ළඟට ආවේ. නමුත් ජනාධිපතිවරයා නැති දවසක කලින් දැනුම් දෙන්නේ නැතුව ඇවිල්ලා උද්ඝෝෂණ කරාට ජනාධිපතිව නැත්තම් හම්බ වෙන්නේ කොහොමද කියලා අහලා තිබුණා. නමුත් ජනාධිපති කාර්යාලයේ ඉස්සරහා විරෝධතාවයක් කරලා ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා හම්බ වෙන්න කියලා ගිහිල්ලා තිබුණා. දැන් ඔබ දන්නවා මේ මානව හිමිකම් සම්බන්ධයෙන් සැසිය ආරම්භල තියෙන වෙලාවේ ඔවුනුත් යම් ජාත්‍යන්තර අවධානයක් ලබා ගන්න උත්සාහ කිරීමට වෙන්න පුළුවන් මේක කරේ කියලා යම් විදිහෙන් සාකච්ඡාවකුත් තිබුණා. කොමුණත් අද ආරම්භ වෙන සැසිය අප්‍රේල් පළවෙනි වෙනකන් තියෙනවා. 3 වෙනිදා අන්තර්ක්‍රියාකාරී සැසිය අමතන්න ලංකාවේ විදේශ ඇමතිවරයා සූදානමින් ඉන්නවා.
සූතිවන්ත වෙනවා මනෝජ් මේ සතියේත් ලංකාවේ තොරතුරු වාර්තාකරණයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳ. අයිබෝන් බොහොම ස්තුති. අපි යලිත් ලබන සතියට හමු වෙමු.
අයිබෝන් දිලිප් සුබව ස්තුති.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.